වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ තමින්දානි කිරියල්ල මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අසනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, එතුමිය අහලා තියෙන්නේ මහනුවර ජාතික රෝහල සතු ඉඩම් පිළිබඳව. මහනුවර ජාතික රෝහල සතු සමස්ත භූමි ප්‍රමාණය අක්කර 58.4 A1 A2. ඒ ප්‍රශ්නයෙන් අහන්නේ එම රෝහල සතු ඉඩම් විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් නීති රෝහලස අත්පත් කරගෙන තියෙනවද කියන එක. ඔහු A3 රෝගී සත්කාර සේවාවන් පුල් කිරීමට අවශ්‍ය සංවර්ධ කටයුතු සඳහා රෝහල් පිඹුරේ කැබලි අංක 1 සහ 19 කොටස් වැනි ප්‍රදේශ අත්‍යවශ්‍ය නමුත් අනවසර පදිංචිකරුවන් සහ ව්‍යාපාර හේතුවෙන් මෙම ප්‍රදේශ භාවිතා කිරීම නොහැකි වූ ඇත. ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ දෙවන ජාතික රෝහල හැටියට තමයි මහනුවර රෝහල දියුණු කරමින් පවතින්නේ. අතරම මේකේ අපිට කඩිනම් සැලසුමක් ඇතුව සංවර්ධනය කළ යුතුව තිබෙනවා. නමුත් මේ ගැටලුව අපිට දැන් ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. ඒ හතරවෙනි කොටස එම නීති විරෝධී අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියන එක. ඒ යටතේ අපි ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා. පළවෙනි එක ඉඩම් පැවරීම සහ ගැසට් කිරීම. ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති රෝහල් ඉඩම් කැබලි අංක 1, 2, 5, 6, 7, 8 යන කොටස් රජයට පවරා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යංශය හරහා පියවර ගනිමින් සිටී. ඊළඟට නෙරපීම් නඩු පැවරීම 2018 වසරේදී අනවසර පදිංචිකරුවන් 27 දෙනෙකුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නෙරපීම් නඩු පවරා ඇත. එයින් 10 දෙනෙකුට නෙරපීම් නියෝග ලබා දී ඇති අතර 2 දෙනෙකුගේ දේපල රෝහලට ආපසු අත්පත් කරගෙන ඇත. තවත් නෙරපීම් නියෝග 8ක් නිකුත් කර ඇති අතර ඒවා අධිකරණ පිස්කල් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශයේ නීතිඥවරුන්ගේ සහාය ඇතිව ඉතිරි නඩු සඳහා අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටි නීතිඥ සහාය ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙතද යොමු කර ඇත. කැන්ඩි ටෙම්පල් වියු සිටි හොටෙල් ලැගුම්හල, මිඩ්ලන් ගොන්නගිල්ල, වසන්ත රොඩ්‍රිගෝගේ දෙමහල් නිවස, එන් දිනේෂ් කුමාර් සහ නුවන් මල්ශාලාව වැනි තවදුරටත් ඉදිකිරීම් කරන අනවසර ඉදිකිරීම් සඳහාද නෙරපීම් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ඊළඟ කරුණ ඉඩමේ මායිම් වැට ඉදිකිරීම වෛද්‍ය තිලක් අබේසේකර වග්ගොඩ ඒකකයේ සිට හන්තාන මාර්ගයේ ඔස්සේ රෝහල් ඉඩම හන්තාන මාර්ගයට මායිම් වන පරිදි ආරක්ෂිත වැටක් ඉදිකර ඇත. ඊළඟ කරුණ අනවසර ඉදිකිරීම් සහ ව්‍යාපාර ඉවත් කිරීම. මහනුවර නාගරික කොමසාරිස් සමග සාකච්ඡා කර අනවසර පදිංචිකරුවන්ට රෝහල් ඉඩමේ නව වරිපණමංක ලබා නොදීමට, ජලවිදුලි සැපයීම් ලබා දීම අනුමත නොකිරීමට, නිවාස ගොඩනැගිලි ඉදිකිරීම අනුමත නොකිරීමට සහ වෙනද ව්‍යාපාර සඳහා බලපත් ලබා නොදීමට සහ අලුත් නොකිරීමට එකඟතාවයක් ලබාගෙන තිබෙනවා. ඊළඟ එක අධිකරණ ක්‍රියාමාර්ග සහ නීති ආධාර. අනවසර පදිංචිකරුවන් විසින් දිසා අධිකරණයට සහ මහා අධිකරණයට අභියාචනා අධිකරණයට අභියාචනා කර ඇති නඩු සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිකරුවන් සමග නීතිමය පියවර ගනිමින් සිටී. අනවසර පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීම, ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමුද නිලධාරීන් සහ රෝහල් නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මගින් අනවසර පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීමට පියවරගෙන ඇත. නමුත් මේ වන විට ඒකට යම් විරෝධකුත් එල්ලලා තියෙනවා. කෙසේ වෙතත් 2023/10/18 දින ප්‍රාදේශ ලේකම් විසින් අනවසර පදිංචිකරුවන් 8 දෙනෙකුගේ නාම ලේඛනයක් ලබා දී ඇති අතර 2024/1/4 දින එම ගණන සමාන පදිංචිකරුවන් 181 දෙනෙකුගේ නාම ලේඛනයක් ලබා දී ඇති අතර එම ගණන 270ක් ලෙස සංශෝධනය කර තොරතුරු ලබා දීලා තියෙනවා. ඊළඟට ඉඩම් කමිටුවක් පත් කිරීම. මහනුවර ජාතික රෝහලට ඉඩම් කමිටුවක් පත් කර ඇති අතර එමගින් රෝහලට අයත් ඉඩම් නිසි ලෙස පවරා ගැනීමට අදාළ කටයුතු කරමින් පවතී. රෝහල් භූමිය තුළ අලුතින් අනවසර ඉදිකිරීම් සිදු කිරීමට නොදී එවැනි අවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඊළඟ කොටස පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමනි, ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමැතිතුමා සඳහන් කරපු ආකාරයට පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ මහනුවර අසල බෝගම්බර ප්‍රදේශයේ අද වෙනකොට පරම්පරා ගණනාවක් තිස්සේ පදිංචි වෙනවා. මේ ගොඩක් පවුල් ගෙවල් ඇත්තටම වරිපණම් ගෙවමින් පවතිනවා. නමුත් අද වෙනකොට තමන්ගේ දරුවව පාසලකටවත් යවා ගන්නට ලිපිලේඛනයක් ලබා ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොකද ඒ පෞල් තමාගේ මුදල් භාවිතා කරලා තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මෑතක් වෙනකම්ම කිසිම විරෝධතාවයක් තිබුණු නැහැ මේ පදිංචි සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්න කියලා තමයි මම මේ අවස්ථාවේ ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ.
ජාතික රෝහල සංවර්ධනය වැදගත් වෙන්නේ මහනුවර විතරක් නෙමෙයි රටටම. ඒ නිසා අපි රෝහලේ සංවර්ධනයත් බලනවා. ඒ වගේම ඒ පදිංචි කරුවන් දැන් පරම්පරා ගාන පදිංචි වෙලා තින්නේ ඔක්කොම හරි. ඒ අයගේ පදිංචිය සහ ඒ අයගේ ජීවත් වීම සම්බන්ධ ගැටලුවත් සලකමින් තමයි මේ ප්‍රශ්නේ මැදිහත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමිය දන්නවා ඇති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධකන කමිටුවත් ඒ වගේම අපේ එආරආර් ක්‍රියාත්මක කරන නුවර නගර සංවර්ධන සැලැස්මේදීත් මේ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. කොමුණත් ඒ කියන්නේ ඒ ජනතාවගේ ජීවත් වීම සඳහා වෙන අවස්ථාවත් අනිත් පැත්තෙන් රටට වැදගත් වෙන රෝහලේ සංවර්ධනය කියන දෙකම අපි සමබරව උපරිම වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමනි,
දෙවන අතුරු ප්‍රශ්නය ගරු කාමති ජයවර්ධන මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා, විශේෂයෙන්ම අපිට මතකයි කෙහෙලිය රඹුකැල්ල සෞඛ්‍ය ඇමතුමා ඉන්න කාලේ නුවර විශේෂයෙන්ම රේඩියෝලොජි කාමරේ ඒසී කරලා ඒසී පද්ධතිය වැඩ කරේ නැහැ කියලා යන්ත්‍ර උපකරණ භාවිතාවට ගත්තේ නැහැ. මං ඔබතුමාගේ අවධානය ලක් කරනවා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා රෝග විනිශ්චය සඳහා විශේෂයෙන්ම MRI ස්කෑන්, CT ස්කෑන් වල තියෙන වැදගත්කම මට තොරතුරු ලැබුණා. විශේෂයෙන්ම ජාතික රෝහලේ ඒ මේ ෆිල්ම් ලබා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා කියලා විශේෂම නියුරොලොජි යුනිට් එකට, මොකද ඒ දත්ත පද්ධතිය අප්ඩේට් කළා නැහැ කියලා. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔය ජාතික රෝහලේ පවතින පැක්ස් පද්ධතිය පිළිබඳව මම මේ කලනුත් සභාවේ කිව්වා. ඇත්තටම 2017 අවුරුද්දේදී රෝහල් පහකට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. දැන් තියෙන ගැටලුව මේක ආරම්භ කරපු විදිය, පවත්වාගෙන ගිය විදිය, ඩොලර් මිලියන 3ක් ගෙවපු විදිය, මේ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තියෙනවා. විගණන සිද්ධ වෙනවා. අලස් කොමිසමේ කටයුතු සිදුවමින් පවතිනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ අතට ටැක්ස් එකක් දෙන්නට ඕන කමක් තියෙනවා. නමුත් දැන් මේ ජාතික රෝහලේ තමයි මේ ප්‍රශ්නේ මූලිකව පැනගිලා තිබෙන. ඒක නිසා මේ CTMRI කරන්න ගැටලුවක් නැහැ. දැන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නැත්නම් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඒ CTMRI ඉමේජ් එක අරගෙන කරන කටයුත්තක් තියෙනවා. ඒකට පැක්ස් එක නැහැ. ඒ නිසා අපි ඒ වැඩ ඒකෙනුත් මේක කරගෙන යන්න පුළුවන්. නමුත් මේ තිබෙන්නේ මේ කටයුත්ත කරපු විදිහ අනුව කාටවත් ඊළඟ වාරික ගෙවන්න අනුමත කරන්නට බෑ. ඩොලර් මිලියන 33ක ව්‍යාපෘතියක්. හරිද? ඒ නිසා මේ වාර අර පටන් ගන්නකොට මේ විනිවිද පහෙන් කරා නම් රටට පහසුයි. ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ඉතින් දැන් ඊළඟ වාරික ගෙවන්න මේ ඒ සමාගමත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. මේක බරපතල ගැටලුවක්. දැන් මම කමිටු කීපයක් පත් කළා තිබෙනවා. හැබැයි මම හිතන්නේ කාටවත් ඒකේ වාක්‍යයෙන් බාර ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. කිසිවෙකුට මේක සාධාරණීකරණය කරන්න බැහැ මේ ගිය විදිහ. ඒක තමයි ගරු කතානායකතුමා තියෙන ප්‍රශ්නේ.
ගරු හෙක්ටර් අප්පුවාමි මහතා, දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුනි, මම අහන ප්‍රශ්නේ.
ගෞරව சபாநாயகரவர்களே, ගෞරව ஹெக்டர் அப்புவாமி அவர்களால் கேட்கப்பட்ட கேள்விக்கு முதலாவது கேள்விக்கான பதில், அதாவது 2015 ஆண்டு தொடக்கம் தற்போது வரை இலங்கையின் மீன் அறுவடை ஆண்டு வாரியாக வெவ்வேறாக எவ்வளவு என்பதை தெரிவிக்கும்படி கேட்டிருக்கின்றார். முதலாவதாக கடல் மீன் உற்பத்தி கரையோர பிராந்தியம் 2015 ஆண்டு 269,020 மெட்ரிக் டன். கரையோர பிராந்தியம் 2016 ஆண்டு 274,160 மெட்ரிக் டன். 2017 259,720 மெட்ரிக் டன். 2018 ஆண்டு 249,020 மெட்ரிக் டன். 2019 ஆண்டு 2,42,580 மெட்ரிக் டோன். 2020 182,560 மெட்ரிக் டோன். 2021 178,260 மெட்ரிக் டோன். 2022 149,444 மெட்ரிக் டோன். 2023 164,995 மெட்ரிக் டோன். 2024 165,040 மெட்ரிக் டோன். 2025 ஜனவரி முதல் மார்ச் வரை 49,000 மெட்ரிக் டோன். அதே போன்று ஆழ்கடல் மற்றும் கரைக்கு அப்பால் 183,870 மெட்ரிக் டோன். 2016 182,830 மெட்ரிக் டோன். 2017 189,720 மெட்ரிக் டோன். 2018 190,350 மெட்ரிக் டோன். 2019 172,910 மெட்ரிக் டோன். 2020 144,370 மெட்ரிக் டோன். 2021 153,415 மெட்ரிக் டோன். 2022 131,170 மெட்ரிக் டோன். 2023 128,950 மெட்ரிக் டோன். 2024 143,390 மெட்ரிக் டோன். 2015 42,325 மெட்ரிக் டோன். இதனுடைய மொத்த தொகை, அதாவது கடல் அனைத்து கடல் மீன் உற்பத்தி மொத்தமாக 2015 452,890 மெட்ரிக் டோன். 2016 456,990 மெட்ரிக் டோன். 2017 449,440 மெட்ரிக் டோன். 2018 443,370 மெட்ரிக் டோன். 2019 415,490 மெட்ரிக் டோன். 2020 320,930 மெட்ரிக் டோன். 2021 333,675 மெட்ரிக் டோன். 2022 280,610 மெட்ரிக் டோன். 2023 293,945 மெட்ரிக் டோன். 2024 3,08,430 மெட்ரிக் டோன். 2025 91,325 மெட்ரிக் டோன். மற்றும் கடல், அதாவது நன்னீர் மற்றும் நீர் நன்னீர் உற்பத்தியில 2015 67,300 மெட்ரிக் டோன். 2016 73,930 மெட்ரிக் டோன். 2017 81,870 மெட்ரிக் டோன். 2018 87,690 மெட்ரிக் டோன். 2019 90,340 மெட்ரிக் டோன். 2020 108,810 மெட்ரிக் டோன். 2021 104,235 மெட்ரிக் டோன். 2022 116,620 மெட்ரிக் டோன். 2023 113,125 மெட்ரிக் டோன். 2024 102,333 மெட்ரிக் டோன். 2025 ஜனவரி மார்ச் மாத்திரம் 12,400 மெட்ரிக் டோன். இதன் அடிப்படையில் அனைத்து மீன் உற்பத்திகளுக்கான விபரங்களும் இருக்கின்றது. தேவையாக இருக்குமாகலாம், அதை நான் உங்களுக்கு பெற்றுத்தருவதற்கு தயாராக இருக்கின்றேன். அடுத்ததாக அக்கால பகுதியில் மீன்
මට එතකොට සංඛ්‍යාලයකින් ටික අවශ්‍ය නැහැ හරියට පැහැදිලි කරගන්න. ඔය කිව්වේ කරදිය මිරිදිය කියන දෙකම එකතු කරලා කියන තමයි දැන් හදන්නේ. එහෙමද?
ආ. කරදිය මිරිදිය දෙකම
දැන් කියන්න හදන්නේ පුතුමා කරදිය මිරිදිය එකතු කරලානේ.
ඔව් කරදිය මිරිදිය.
ඔව් පුතුමා වෙන් වෙන් වශයෙන් කිව්වේ කරදියයි මිරිදියයිනේ.
ඔව්.
එතකොට එකතු කරලා කියන්න ඕනේ නැහැ ඊළඟකට යන්න.
හරි. 2015 ආණ්ඩේ අනෙත් මින් උත්පත්තිගලම් 520,190 மெட்ரிக் டன். 16 ஆண்டு 530,920 மெட்ரிக் டன். 17 ஆண்டு 531,310 மெட்ரிக் டன். 18 ஆண்டு 527,060 மெட்ரிக் டன். 19 ஆண்டு 505,830 மெட்ரிக் டன். 2020 428,740 மெட்ரிக் டன். 21 ஆண்டு 437,910 மெட்ரிக் டன். 22 ஆண்டு 397,230 மெட்ரிக் டன். 23 ஆண்டு 407,070 மெட்ரிக் டன். 24 ஆண்டு 410,760 மெட்ரிக் டன். 25 ஆண்டு ஜனவரி முதல் மார்ச் வரைக்கும் 103,725 மெட்ரிக் டன். இரண்டாவதாக நீ கேட்கின்ற கேள்வி, அக்கால பகுதியில் மீன் ஏற்றுமதியின் மூலமாக ஈட்டிய வருமானம் ஆண்டு வாரியாக வெவ்வாறாக எவ்வளவு என்பதை தெரிவிக்கும்படி கேட்டு. 2015 ஆண்டு 24,716.1 மில்லியன் ரூபாய். 16 ஆண்டு 26,801.6 மில்லியன் ரூபாய். 2017 ஆண்டு 39,229.7 மில்லியன் ரூபாய். 2018 ஆண்டு 47,948.9 மில்லியன் ரூபாய். 2019 ஆண்டு 53,482.1 பில்லியன் ரூபாய். 21 ஆண்டு 63,222.5 மில்லியன் ரூபாய். 22 ஆண்டு 97,242.8 மில்லியன் ரூபாய். 23 ஆண்டு 99,118.9 சைபர் மில்லியன் ரூபாய். 24 ஆண்டு 86,240.9 மில்லியன் ரூபாய். 25 ஆண்டு ஜனவரி முதல் மார்ச் வரைக்கும் 18,247.4 மில்லியன் ரூபாய். இது டாலரிலும் இருக்கின்றது, தேவையானது அதை நீங்கள் இதனூடாக பெற்றுக்கொள்ள முடியும். அடுத்ததாக, மூன்றாவதாக நீங்கள் கேட்டிருக்கின்ற கேள்வி, மேற்படி காலப்பகுதியில் இலங்கைக்கு மீன் இறக்குமதி செய்வதற்காக வெளியில் செலவிடப்பட்ட பணத்தொகை ஆண்டு வாரியாக வெவ்வேறு எவ்வளவு என்பதையும் தெரிவிக்கும்படி கேட்டிருக்கின்ற அதற்கான விடை, 2015 ஆண்டு 30,729.9 மில்லியன் ரூபாய். 2016 ஆண்டு 35,172 மில்லியன் ரூபாய். 2017 ஆண்டு 33,969.9 மில்லியன் ரூபாய். 2018 ஆண்டு 32,724.4 மில்லியன் ரூபாய். 2019 ஆண்டு 38,952 மில்லியன் ரூபாய். 2022 ஆண்டு 35,504.3 மில்லியன் ரூபாய். 2021 ஆண்டு 25,080 மில்லியன் ரூபாய். 2022 ஆண்டு 21,664.2 மில்லியன் ரூபாய். 23 ஆண்டு 26,733.7 மில்லியன் ரூபாய். 2024 ஆண்டு 36,671.7 பில்லியன் ரூபாய். இதற்கான டாலர் பெறுமதியும் இதில் உள்ளடங்கியிருக்கின்றது, அதையும் நான் உங்களுக்கு பெற்றுத் தருகின்றேன். மூன்றாவதாக அடுத்ததாக நீங்கள் கேட்டிருக்கின்ற கேள்வி, இலங்கையில் மீன் அறுவடையை அதிகரிப்பதற்கு மேற்கொள்ளப்படும் நடவடிக்கைகள் யாவை என்பதையும் அவர் இதை நான் தெரிவிப்பார்கள் என்று கேட்டிருக்கின்றோம். அதற்கான கடல் மீன் உற்பத்தி துறையில் மீன்பிடி துறைக்கான கரையோர கடல்சார் சுற்றுச்சூழல் தொகுதியில் கடல் பல்லுயிர் இனப்பெருக்கத்தை மேம்படுத்துவதற்கு கரையோர கடல் பரப்பில் செயற்கை அடிமூல கூறுகள் நிறுவப்பட்டுள்ளன. இதன் ஊடாக மீன் இனப்பெருக்க சூழலை ஏற்படுத்தி கரைக்கு அருகே மீன்வளத்தை அதிகரிக்கும் நோக்குடன் 2021, 2022, 2023 மற்றும் 2024 ஆண்டுகளில் பயன்படுத்தி அகற்றப்பட்ட பன்னாட்டு மீன்பிடி படகுகள், பேருந்து அடிச்சட்ட தொகுதிகள் போன்ற மீன்கள் ஒன்று சேர்க்கும் பொறிகள் பெருமரவு சூழலுக்கு பாதிப்பை ஏற்படுத்தாது தேர்ந்தெடுக்கப்பட்ட இடங்களில் செயற்கை அடிமூல கூறுகள் ஸ்தாபிக்கப்பட்டுள்ளன. இந்த வருடத்தில் செயற்கை அடிமூல கூறுகள் ஸ்தாபிக்கப்பட்டுள்ளன. இந்த வருடத்திலும் ஒக்கல, திருகோணமலை, கொழும்பு மற்றும் நீர்கொழும்பு ஆகிய மாவட்டங்கள் தேர்ந்தெடுக்கப்பட்ட பிரதேசங்களில் இந்த செயற்கை அடிமூல கூறுகளை நிறுவுவதற்கு நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகின்றன. அடுத்ததாக ஆழ்கடலில் மிக ஆழமான பகுதிகளில் நீள் தூண்டல் முறையை பயன்படுத்தி அஸ்கடி கெலவல்லான் மீன் அறுவடைக்கான முன்னோடி திட்டம் உலக உணவு மற்றும் விவசாய அமைச்சின் தொழில்நுட்ப உதவியுடன் செயற்படுத்தப்பட்டு வருகிறது. இந்த வருடத்திலும் இந்த முன்னோடி திட்டம் செயற்படுத்தப்பட உள்ளது. அதே போன்று அடுத்ததாக இலங்கையில் கடனேரிகளில் மீன் மற்றும் இறால்கள் குடித்தொகையை அதிகரிப்பதற்கு தேசிய நீர்வாழ் உயிரின வளர்ப்பு அதிகார சபை நீர்வளங்கள் ஆய்வு மற்றும் அபிவிருத்தி முகவராண்மை நிறுவனமும் ஒருங்கிணைந்து நீர்நிலைகளில் மீன் குஞ்சுகள் மற்றும் இறால் குஞ்சுகள் விடுவிக்கும் நிகழ்ச்சி திட்டம் செயற்படுத்தப்பட்டு வருகின்றது. கடற்சொலி நீரியல் வளங்கள் திணைக்களம் மற்றும் தேசிய நீர்வளங்கள் ஆய்வு அபிவிருத்தி முகவராண்மை நிறுவனமும் ஒருங்கிணைந்து ஆழ்கடைகள் மீன்களில் குடித்தொகை குறித்து தரவுகள் மீனவ சமூகத்து வழங்குவதற்கு நடவடிக்கை எடுத்து வருகின்றது. அதே போன்று நீங்கள் அடுத்ததாக கேட்ட கேள்வி நன்னீர் மீன் மற்றும் நீர்வாலின உற்பத்தி தொடர்பான விடயம். அதாவது இதற்கான முதலாவது பதில், கனமழை காரணமாக வாவிகளில் நீர் நிரம்பி வழியும் போது வாவிகளில் பாதுகாப்புக்கான கதவுகள் திறக்கப்படுகின்றன. இதன் பொழுது மதகுகள் மற்றும் கதவுகள் வழியாக தப்பியோடும் மீன்களின் தொகை 140% என மதிப்பிடப்பட்டுள்ளது. இவ்வாறு வெளியேறுவதை தடுப்பதற்கு வான் கதவுகள் மற்றும் மதகுகளுக்கு அருகே வாவிகளுக்கு நீர் வரும் திட்டமிடப்பட்டுள்ளது. இதற்கான அண்ணளவாக ஒரு வாவிக்கு 70 லட்சம் ரூபாய் செலவாகும் என மதிப்பிடப்பட்டுள்ளது. இந்த தடுப்பு வலையை நிறுவுவதன் மூலம் இழக்கப்படும் மீன் அறுவடையில் கணிசமான அளவினால் சேமிக்க முடியும். அடுத்ததாக வாவிகளின் மீன் சுகையை அதிகரிப்பதற்கு மீன் குஞ்சுகள் வைப்பிடும் நடவடிக்கை கடந்த வருடத்திலும் நவம்பர் மாதம் வரை மேற்கொள்ளப்பட்டது.
අතුරු ප්‍රශ්නයක් අහන්න ගියාම ඔබතුමා ලොකු එකක් දාන්න එපා. පෙරේරයක් දාන්න එපා.
බොහොම
කරුණාවෙන් ඉල්ලනවා. මොකද දන්නවද? ඒ කියපු දේවල් වලින් අතුරු ප්‍රශ්න අහන්නත් බෑ. මොකද කරකෝල අතෑරලා වැවේ මේ දොරටුව මේ කඩන එකක් ගැන කියනවා. අර එකක් කියනවා. යකා ගහන එකක් කියන ඔක්කොම කියනවා. ඒකකොට
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න අහන්න.
මගේ come on. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. දැන් මේ මාළු අස්සන්න ගැන කියනකොට මේ මාළු අස්සන්න 2015 ඉඳලා 2024 වෙනකන් කියද්දී මාළු අස්සන්න අඩු වෙලා තියෙනවා. ඊළඟට මාළු අස්සන්න අඩු වෙලා තියෙන කාරණා විතරක් නෙවෙයි ඒ අඩු වෙනම එක කරදිය මිරිදිය කියන දෙකේම අඩු වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමා කතාවෙන් කිය යනවා අලුත් යෝජනා ටික. ඒකයද්දි පුත්තලන් දිස්ත්‍රික්කයේ කියන්නේ දීවර කර්මාන්තය කරන දීවරෝ විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. අපි දැක්ක අයවැයනු 7-5ක් වෙන් කරලා තිබුණ නෑයකට. ඒ වගේම දැනුත් ඔබතුමා මේ අලුත් මේ මාළු අස්වැන්න වැඩි කරගන්න හරි ඒ දේවල් ගැන කතා කරද්දී සම්පූර්ණ පුත්තලන් දිස්ත්‍රික්කයක් ගැන කතා කරන්නෙම නෑ. හැබැයි කලපුව ගත්තාම ගංගාවල් ඇල දොළවල් එක්කම මූදත් එක්ක වැඩිපුර රැකියා කරන්න ඒක මම තා ප්‍රශ්නේ අහලා නෑ. දැම්ම කියන්නේ ආයෙ පටන් ගත්ත ඔබතුමා තව සෑහෙන වෙලාවක් යයි. ඒ නිසා මට දෙන්න ඉද. ඒ නිසා එහෙම අවස්ථාවක් දිලා නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් මාළු ආනයනය කරන්න මම අනිත් අවුරුදු ටික කියන්නේ නැතුව 2024 විතරක් මිලියන 39000ක් ඔබතුමා කියපු විදිහට. මිලියන 39000ක් 2024 අවුරුද්ද. මාළු ආනයනය කරා. දැන් අපේ රට වටේම තියෙන මූද සමහරලාට ගොඩබිමට වඩා අපිට අයිති ප්‍රදේශ තියෙන මූදේ. එතන අපිට තියෙන්න ඕන වැඩපිළිවෙලක් මේ සමස්ත මූද පාවිච්චි කරලා අස්වැන්න වැඩි කරමින් ඊළඟට දීවර කර්මාන්තයේ අලුත් තාක්ෂණය පාවිච්චි කරමින් විශේෂයෙන්ම දීවර කර්මාන්තය සඳහා මාළු අස්වැන්න ගන්න අවශ්‍ය කරන දැනුම ඒකරාශී කරගන්න ආයතනත් එක්ක අපිට වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. දීවර කර්මාන්තයේ මීට වඩා ගොඩක් දියුණු කරන්න අපිට ආනයනය කරන්න ඕනේ නැහැ මෙහෙම මාළු. එතන ඇයි අපි මෙහෙම මාළු ආනයනය කරන්නේ? අපි දූපතක් හැටියට ඉන්න රටක් හැටියට. ඒ නිසා කරුණා කරලා මෙතෙන්ට යන්න. දැන් ලෝකෙ ගිහිල්ලා තියෙන එතෙන්ට. කරදිය ගත්තාම කරදියට අමතරව මිරිදිය ගත්තාම දැන් ඇත්තටම අපේ ප්‍රධාන ට්‍රෝලරේ බෝට්ටු ඒ සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙන. අපිට මාළු මිල ප්‍රශ්න එන්නේ අපිට චිල්බාත් කියන එක නැහැ බොහෝ තැන්වල. අපිට බරපතල ප්‍රශ්නයක්. මටත් ඉඩ දෙන්න විනාඩියකට මොකද ප්‍රශ්නයක් අහන්න හම්බෙන්නේ මාස 3-4කට පස්සේ. ඉතින් ඒ නිසා කරුණා කරලා දැන් මෙතුමාට විතරක් එහෙම කියන්න පුළුවන් මට කියන්න බෑ. ඇයි ඒක අසාධාරණ ඒක?
සභානායකතුමා.
හරි මම මට
ගරු කතානායකතුමා එහෙමනම් අපි ඇමතිතුරුන්ට කියන්නම් තනි වාක්‍යෙන් උත්තර දෙන්න කියලා. මොකද ඇමතිවරයෙක් අනික භාෂාමය පැත්තකුත් තිබෙනවා. ඔබතුමාලා මම හිතන එක හාසිර ලක් කරන්න නැති වෙයි කියලා. ඔබතුමා මව් භාෂාවෙන් කතා කරන එක ඔබතුමාට තේරෙන්න පුළුවන්. මම කියන්නේ ගරු මට තියෙන එහෙම හින්තේකුත් තිබුණාද කියලා. ඒ නෑ ඔබතුමාගෙන් නෙමෙයි ඔබතුමා දැකපු දේ. ඒ නිසා ගරු කතානායකතුමා එහෙනම් අපි ඇමතිතුරුන්ට කියන්නම් තනි වාක්‍යෙන් උත්තර දෙන්න කියලා. මොකද ඇමතිවරයෙක් සවිස්තරාත්මක පිළිතුරක් දෙන්න සත්භාවය. ඒත් ඒක ගන්නව නම් ඒක Tamanට විශාල කාලයක් ගන්න. මම හිතන්නේ ඒකට අපේ ආණ්ඩු පක්ෂලේ සිතුරු උත්තර මේ ඉඳ දෙන්න බෑ. ඒ නිසා ඔබතුමා ගරුත්වයෙන් වැඩ කරන මන්ත්‍රීවරයෙක් අපි රෙස්පෙක්ට් කරනවා. ඔබතුමා නරක ආශ්‍රය ලක් වෙන්න එපා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මට
නරක ආශ්‍රයයට යන්න එපා කියලා නරක උපදේශයක් දුන්නේ. ඒක වැරදිනේ. නරක උපදේශයක් දෙන්න හොඳ නෑ. මම කිව්වේ නෑ. මම එතුමාගේ භාෂාව නිසා තමයි ඉතාමත්
ඔබතුමා ප්‍රශ්නය අහන්න. ඒතර අපිට මේ කාලයේ කල්මනා කරගන්නීමක් තියෙනවනේ. කරුණාකර ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න.
මට දෙන්න ප්‍රශ්නය අහන්න එමනම්. හරි. මම අහන්නේ දැන් මේ අලුත් තාක්ෂණයත් පාවිච්චි කරලා විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කය පුත්තලන් දිස්ත්‍රික්කය සම්පත් ගොඩක් තියෙන දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කය තුල කලපු සංවර්ධනය සහ විශේෂයෙන්ම කරදිය නෙමෙයි මිරිදිය මස සම්පත වැඩි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල වගේම කරදිය මස සම්පත නිලා ගන්න අවශ්‍ය කරන ටෝලර යාත්‍රා ඒ සම්බන්ධව තියෙනවා. මේ සියලු දෙනාට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් පුත්තලන් දිස්ත්‍රික්කයටත් හදන්න පුළුවන්ද බැරිද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ හැටියට මම අහන්නේ. අතුරු ප්‍රශ්න
නන්රි උරුපින අපර්ගලේ ගෞරව සභානායකවර්ගලේ நான் இப்பொழுதே தமிழில் பேசுகின்ற போது எனது தாய்மொழி தமிழ். அப்ப அந்த தமிழ் மொழியில் அதாவது எந்த ஒரு கேள்வி அதாவது எங்களுக்கு எல்லோருக்குமே தெரியும் ஒரு கேள்வி ஒன்று கேட்கப்படுகின்ற போது அதற்கான விளக்கம் கொடுக்கப்பட வேண்டும். அப்ப அந்த விளக்கத்தையே நான் சொன்னேன் நான் எனது மொழியால் சொன்னேன். ஆனால் எனக்கு ஒரு கவலையாக இருக்கின்றது இன்றைக்கு எதிர்க்கட்சியினர் தமிழை பார்த்து எள்ளி நகையாடுகின்றவர்களாக தமிழை கொச்சைப்படுத்தப்படுகின்றவர்களாக தமிழுக்கு இழுக்குப்படுத்துகின்றவர்களாக மாறியிருக்கின்றார்கள் என்பதை சொல்லிக்கொண்டு அடுத்ததாக நீங்கள் கேட்ட கேள்விக்கு ஐயா எல்லோருக்குமே தெரியும் எங்களுக்கு கடந்த கொஞ்சருங்கள் கடந்த 76 வருடங்களாக இந்த நாட்டில் எங்களை சுத்தி கடல் இருந்தது உண்மை எங்களுக்கு சொந்த கடலை இருந்தது உண்மை.
அதாவது எங்களுக்கு எல்லோருக்குமே தெரியும், எங்களுக்கு எங்களுடைய நாட்டை சுத்தி கடல் இருக்குன்றது உண்மை. ஆனால் அந்த கடலை இன்று வரைக்கும் எங்களுக்கு நாங்கள் எடுத்து பார்க்கின்ற போது சபாநாயகர் அவர்களே, அதாவது எங்களுடைய அதாவது கடல் தொழில் அமைச்சில் இருக்கின்ற அனைத்து நிறுவனங்களும் நாசமாக்கப்பட்டிருக்கின்றது. இன்னைக்கு ஒரு கூல்ரூம் கிடையாது, அல்லது அதற்கான காப்பீடுகள் கிடையாது. அது மாத்திரமல்ல, எங்களுடைய சிஎஃப்டி நிறுவனம் இன்னைக்கு 1,600 மில்லியன் ரூபாய் நட்டத்தில் இயங்குகின்ற நிறுவனமாக மாற்றப்பட்டிருக்கின்றது. அல்லது ஏனைய கடல் வளங்களா அல்லது ஏனைய நன்னை மீன்பிடிப்பு வளங்கள் எடுத்துக்கொண்டாலும் கூட அவ்வாறான பாரிய நெருக்கடி இருக்கின்றது. இந்த நெருக்கடியிலிருந்து மீட்பதற்காக நாங்கள் நடவடிக்கை எடுத்துக்கொண்டோம். அந்த நடவடிக்கையின் பொழுது நிச்சயமாக நாங்கள் நீங்கள் கேட்டுக் கொள்வீர்களாக இருந்தால், நாங்கள் புத்தளம் மாவட்டத்தை கைவிடவில்லை, புத்தளம் மாவட்டத்தை கூடுதலான கவனிப்புகளை எடுத்துக்கிறோம். மேலதிகமாக தேவையாக இருந்தால் வாருங்கள், என்னோடும் கூட தனிப்பட்ட ரீதியாக பார்த்துக் கொள்வோம். உங்களுடைய மாவட்டத்திற்கு மாத்திரமல்ல, உங்களுடைய மாவட்டத்தில் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் இருக்கின்றார்கள், அவர்கள் பல்வேறு கோரிக்கைகளை முன்வைத்திருக்கின்றார்கள். நிச்சயமாக நாங்கள் புத்தளம் மாவட்டத்திற்கான நன்னீர் கடல் இரண்டு வகையான மீன்பிடிக்கும், அது மாத்திரமல்ல இறால் உற்பத்திக்கும் கூட புதிய நடவடிக்கைகளை நாங்கள் எடுத்து வருகின்றோம்.
ගරු කතානායකතුමනි, ඒ මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමේ හැසිරීමෙන් පෙන්නුම් කර ඒක තමයි, වෙන මොකුත් නෙමෙයි. ඔබතුමාලගේ ඇඟවුම තිබුණේ එතන, ඒ නිසා එහෙම දේවල් ඉඩ දෙන්න බෑ පාර්ලිමේන්තුවේ. ඒ නිසා ඒක තමයි එතුමා විරුද්ධව කතා කරේ.
ගරු ගායන්ත කරුණාතුමා,
එහෙම මත ගැන හිතලා කරන ප්‍රකාශ අසාධාරණයි. කරුණා කරලා ඒක නිවැරදි කරලා දෙන්න, එතුමාට අසාධාරණයක් වෙනවා ඒකෙන්.
මේ මමයි ප්‍රශ්නේ, මමයි එතුමාගෙන් ප්‍රශ්නේ හැවේ. මම එතුමාට ගොඩක් විස්තර කියපු නිසායි අර කතාව කිව්වේ. මොකද ඔබතුමාට කාලය ඉතුරු කරලා දෙන්න ඉඳි. ඔබතුමා අමතිස්සම කියනවා කාලය ඉතුරු කරලා. ඒ නිසා මම කිව්වේ එතුමාට ඒක සභාගත කරන්න, මම ඒක බලා ගන්නම් කියලා කිව්වේ. හැබැයි ඒක ගෞරවයෙන් කිව්වේ. ද්‍රවිඩ භාෂාවට අපි විශාල ගෞරවයක් තියෙනවා. අපි ද්‍රවිඩ භාෂාව කතා කරන ඇත්තෙක් තමයි වැඩිපුර අපි ආශ්‍රය කරන්නේ. හැමදාම කටයුතු කරන්නේ. කවදාකවත් එහෙම කරේ. ඒ නිසා ඒක නිවැරදි කරන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා.
ගරු අමාත්‍යතුමා,
சபாநாயகர் அவர்களே, இது நான் கூடுதலாக இது சம்பந்தமாக பேச விரும்பவில்லை. அதாவது நானும் இந்த பாராளுமன்றத்தில் பல வருடங்களாக இருந்திருக்கின்றேன். எனக்கு தெரியும், ஒவ்வொருவரை பார்க்கின்ற பொழுது, அவர்களுடைய சிரிப்பை பார்க்கின்ற பொழுது, அவர்களின் நக்கலை பார்க்கின்ற பொழுது, அவர்கள் எதற்காக நக்கல் செய்கின்றார்கள், ஏன் நக்கல் செய்கின்றார்கள், ஏன் சிரிக்கின்றார்கள் என்பது தெரியாத ஒன்று பாப்பாக்கள் அல்ல நாங்கள். அதனால் நாங்கள் தயவு செய்து கேட்டுக்கொள்கின்றோம். அதாவது எதிர்க்கட்சியினரிடமும் நான் அது தனிப்பட்ட ரீதியாக ஒரு நபருக்கு சொல்லவில்லை. அதனால் நிச்சயமாக நாங்கள் அதாவது இன்றைக்கு இந்த கேள்வி சிங்கள மொழியில் சொல்லியிருந்தாலும் இதே நேரம் பிடித்திருக்கும், இதே வகையில் தான் சொல்லி வேண்டும். அதனால் நான் தமிழில் சொன்னேன். தமிழில் சொல்வதை பார்த்து கொச்சைப்படுத்துகின்ற எதிர்க்கட்சியை இருப்பது நான் வெட்கப்பட்டு நன்றி சொல்லி
நன்றி. மந்திரி
ගරු කතානායකතුමා, ඔබතුමා මේ පැත්තට විතරක් ඇහුම් ගන්න දුන්නේ කියලා මම
අහගන්නවා. මේ පැත්තරම නෝ ඇහුම් ගන්න දුන්නා.
මේක කියන්නේ ඒක අයින් කරගන්න කියලා මේක විවාදයක් කරලා අපහාසයක් කිරීම ගැන අයින් කරන්න.
මේක විවාදයක් කරගෙන මේ අපි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය නොකර ඔබතුමා
දැන් ඔබතුමාගෙන් නැවතත් ඉල්ලුවා ඔබතුමාට කැමති දෙයක් කරන්න. හැබැයි විපක්ෂේ කවුරුත් එතුමාට අපහාසයක් කරන්නේ නැහැ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරා කියලා. ඇඟෙන්වත්, ඉංගියෙන්වත්, අතෙන්වත්, පයෙන්වත්, මූණෙන්වත්, ඇස්වලින්වත් එහෙම කරේ නැහැ. අනිත් එක එහෙම මේ කවුරු හරි hina වෙනවා මම දැකලා ඒක කාටවත් තීන්දු කරන්න බෑ මේක නිසායි hina වෙන්නේ කියලා. එහෙම එකක් කතාවක් නෙවෙයි. අර ඒක දිගට ගිය නිසා කතාව ගැන කතා කරා විතරයි. ඒ නිසා කරුණා කරලා මේ ඒ වගේ වැඩ කරන්න එපා. ඒවා ජාතිවාදී වැඩ. ඒවා කරන්න යන්න එපා. ඒවා හොඳ නැහැ. හරි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අපේ දිලිප් එදාරච්චි ගරු මන්ත්‍රීතුමාට බාර දෙන්න.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි අපේ දීවර අමතුමාට යොමු කරන රම ප්‍රශ්නයක් තියෙනවා. පෞගිය දින කීපය තුල හම්බන්තොට දකුණු පළාතේ තංගල්ලෙත් දෙවුන්දරත් කළුතරත් බේරුවලත් බෞද්ධ යාත්‍රා හතරක් විනාශයටපත් වුණා. කුඩා බෝට්ටු දෙකක් විනාශයටපත් වුණා. ඒ ජීවිත කීපයක් අතුරුදහන් වුණා. ඒ බෝට්ටු සොයා ගැනීම දීවර අමාත්‍යාංශයෙන් විශාල සේවාවක් ඉෂ්ට කරා. නමුත් මේ මම යොමු කරන්නේ මේ අතුරුදහන් වුණු ජීවිතවලට ඒ වන්දි රක්ෂණ සමාගමෙන් දීවර අමාත්‍යාංශ හරහා රක්ෂණ සමාගමෙන් මේ වන්දි මුදල් ලැබෙනවා. නමුත් පහුගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවේදී බෞද්ධ යාත්‍රාවක් විනාශයටපත් වෙලා 6 දෙනාගෙන් 5 දෙනෙක් ජීවිත රක්ෂාපත් වුණ මොහොතේ අපි එතුමාට කතා කරලා ජනාධිපති අර මුදලෙන් රුපියල් ලක්ෂ 5 අපි වන්දියක් අපි ලබා දුන්නා. ඒ දීවර විනාශයටපත් වුණු දීවර ජනතාවගේ දරු පවුල් වල නඩත්තුව සඳහා. ඉතින් මමත් මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ ඒ මූදු ගිහිලා ජීවිතක්ෂරපත් වෙන දීවරයන්ට ඒ ජනාධිපති අරමුදලෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දුන්නු ලක්ෂ 5 මුදල වගේ ඔබලාගේ ආණ්ඩුවනුත් ඔබලාගේ රජයනුත් ඒ ජනාධිපති අරමුදලෙන් ජීවිතක්ෂරපත් වෙන දීවර ජනතාවට ඒ ලක්ෂ 5 වන්දි මුදල ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී යොමු කරන්න කැමැති පොඩකින් ඇමතුමා පොඩ කොණං ඉරිංග ඒ වගේම තමයි තව කාරණාවක් මට යොමු කරන්න
ඕන. ගරු මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයක්.
නෑ නෑ ඒක මට ප්‍රශ්නයක් මේ මේ විනාශයට පත් වෙන බහුදින යාත්‍රා. ඒතර මේ බහුදින යාත්‍රා විනාශයට පත් වුණාම රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ බෝට්ටුව සහ මුලින්ම විනාශ වුණොත් විතරයි. දැන් ඒ දෙකක් පෙරලා ගොඩගෙන ආවා. ඒ ගොඩගෙන ආපු දෙක බාගෙට විනාශ වෙලා. ඉතින් රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ නෑ. එතකොට මේවට එදා ඉඳලා මොකක් පස්සේ තිබුණා. දැන්වත් ඒ ගැන අවබෝධයක් අරගෙන රක්ෂණ සමාගම් වලට දීවර අමාත්‍යාංශයෙන් යොමු කරන්න ඕන දැනුවත් කරන්න ඕන මේ රක්ෂණය කරනකොට මේ විනාශයට අර්ධ විනාශයට පසු වෙන බෝට්ටු වලට ඒ වන්දි මුදල් රක්ෂණ සමාගමෙන් ලබා දෙන්නේ කියන කටයුතු කරන්නයි කියලා මම දීවර අමාත්‍යතුමාගේ මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මට නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අහන්න තියෙන ප්‍රශ්නයක් දැන් තෙල් සහන ආධාරය ලැබෙනවා.
ගරු මන්ත්‍රීතුමා දැන් ප්‍රශ්න
මම අහන්න ප්‍රශ්නේ අහන්න තෙල් සහන ආධාරය ලැබෙනවද?
ගරු අමාත්‍යතුමා
තෙල් සහන ආධාරය
கௌரவ சபாநாயகர் அவர்களே, பொழுது திலீப் வேதாராட்சி அவர்கள் கேட்ட கேள்வியில் ஒரு சில விடயங்கள் இருக்கிறது. ஏனென்றால் அண்மை காலங்களில் அதாவது கடலில் ஏற்படுகின்ற விபத்துகள் உள்ளிட்ட பல்வேறு நெருக்கடியான நிலைமை மீனவர்கள் சந்தித்தார்கள். அப்ப அதன் பொழுது உண்மையிலேயே இப்ப இது நாள் வரைக்கும் இருந்து அதாவது இந்த காப்புறுதி திட்டம் சம்பந்தமாக எடுத்துக்கொண்டாலும் சரி, மீனவர்கள் பாதுகாப்பு முறைமைகள் எடுத்துக்கொண்டாலும் சரி, இதில் பல்வேறு கேள்விகள் பல்வேறு பிரச்சனைகள் இருக்கின்றது. அது மாத்திரமல்ல உங்கள் எல்லோருக்குமே நன்றாக தெரியும் நினைக்கின்றேன், நீங்கள் இருக்கின்ற காலத்திலும் கூட இவ்வாறான பல்வேறு பிரச்சனைகள் வந்தன. இருந்தாலும் கூட இவைகளுக்கு உருப்படியான வேலை திட்டம் ஒன்றை அமைக்கவில்லை என்பது உங்களுக்கும் நன்றாக தெரியும். அந்த வகையில் இப்பொழுது நாங்கள் இந்த மீனவர்கள் சம்பந்தமாக இவ்வாறு பாதிக்கப்படுகின்ற பொழுது அந்த பாதிப்பில் இருந்து அந்த மீனவர்களுக்கான காப்புறுதி திட்டமா அல்லது ஓய்வூதிய திட்டமா அல்லது அவர்களான பெரும் விபத்துகள் சிக்கியிருக்கின்ற மக்களை பாதுகாக்கின்ற முறைமை சம்பந்தமாகவா, இவைகள் சம்பந்தமாக நல்ல முறை ஆய்வு செய்து விஞ்ஞான ரீதியான வேலை திட்டத்தை முன்னெடுத்து வருகின்றோம். அதனால் நிச்சயமாக இது சம்பந்தமாக, அது மாத்திரமல்ல இது சம்பந்தமாக நாங்கள் தனியான ஒரு கமிட்டி ஒன்றும் கூட அமைத்திருக்கின்றோம். அந்த கமிட்டியின் மூலமாக வருகின்ற கருத்துக்கள் ஆலோசனைகளை பெற்றுக்கொண்டு நாங்கள் அந்த அவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்ற மக்களுக்கு உரிய நடவடிக்கைகளை எடுப்போம் என இந்த பாராளுமன்றத்துக்கு நாங்கள் உறுதியளிக்கும்.
ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා, නාගරික සංවර්ධන ඉදිරිම් සහ නිවාස අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු මන්ත්‍රීතුමා ඉඳගන්න. ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා,
තුන්වෙනි ප්‍රශ්නේ ගරු නාගරික සංවර්ධන ඉදිරිගේ මත නිවාස සංවර්ධන අමාත්‍යතුමා ගරු දිලීප්
අහනවා. ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න යොමු වෙන්නේ රාගම් පේරලන්ද වැව තිබෙනවාද කියන එක දන්නවද? දන්නවා. අංක දෙක, එම භූදර්ශන ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය 2010/12. එම ව්‍යාපෘතිය අපේක්ෂිත අරමුණ රාගම් පේරලන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන ක්ෂණික ගංගොතර පාලනය කිරීම හා කළමනාකරණය, තෙබ්බිම් පද්ධතිය හා විවෘත අවකාශයේ වශයෙන් පාරිසරික ඇති වැදගත්කම ආරක්ෂා කිරීම, ජෛව විද්‍යාත්මක වැඩි දියුණු කිරීම, අනවශ්‍ය රිදී කිරීම සහ ගොඩනැගීම් පාලනය කිරීම, කැලිකතල හා ඉවත් කරන ගොඩනැගිලි අබලද්‍රව්‍ය ආශ්‍රිත තෙබ්බිම් ප්‍රදේශයට දැමීම පාලනය කිරීම, අධික ජනගණත්වයක් සහිත රාග ප්‍රදේශයේ ජනතාවගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය වැඩි වෙනසේ ශරීර සුවතා මන් තීරු ඇති කිරීම. අංක 4, ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 233ක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීම සඳහා මේ වෙනකොට මිලියන 199.8ක් වියදම් වැය කරලා තියෙනවා. ප්‍රශ්න 5, ව්‍යාපෘති ඇති නවතා ඇති බව දන්නේද? මේ ව්‍යාපෘතිය අධියර 3කින් ක්‍රියාත්මක වෙන්න නියමිතව තිබුණා. අධියර 1 සහ 2 අවසන් කරලා තියෙනවා. ඒ 1 සහ 2 යටතේ පැවති වැවෙන් රොන්මඩ ඉවත් කිරීම, වැවට ඇවිදින මන්තිරු සකස් කිරීම, අවශ්‍ය තැන්හි ගේබියන් පැතිබැම්ම ශක්තිමත් කිරීම, අත්ඇටවල් සවි කිරීම, වැවෙහි පිටවාන සහ පාලම් ඉදි කිරීම ආදී වශයෙන් කටයුතු ගණනාවක් සම්පූර්ණ කරලා තියෙනවා. අධියර 3 සඳහා විශේෂයෙන් වැවට ආරක්ෂිත බැම්මක් ඉදි කරන්නත්, ඒ වගේම පාලමේ අවශ්‍ය බැම්මක් ඉදි කරලා ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා මේ වසරේදී අයවැයෙන් රුපියල් මිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබිලා තියෙනවා පළාත් සභා අරමුදලෙන් තවත් මිලියන 2ක් මේ සඳහා වේ කරලා තියෙනවා. එතකොට මේ වසරේ මේ වැඩ තුන්වන අධියරේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මිලියන 7ක් වෙන් කරලා තියෙනවා. එසේනම් මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර මම සඳහන් කරා වගේ අවශ්‍ය අරමුදල් වෙන් කරලා තියෙනවා ව්‍යාපෘතිය තුන්වන අධිය සම්පූර්ණ කරන්න. මේ තුන්වන අධිය සම්පූර්ණ කරන් පස්සේ මේකේ පවත්වාගෙන යාම සහ කළමනාකරණ කටයුතු කිරීම සඳහා ජාල ප්‍රාදේශීය සභාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා දැනටමත් අපි ජාල ප්‍රාදේශීය සභාවට දන්වලා තියෙනවා ව්‍යාපෘතිය බාර ගන්න කියලා. ආ කොටස අදාළ නැත. සරු මන්ත්‍රී රමතුමා, මේ කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, විශේෂයෙන්ම මිලියන 230ක් කියන්නේ මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් භාවිතා කරලා විශේෂයෙන්ම රාගම කියන තදාසන්න ප්‍රදේශයේ රාගම රෝහල පවතිනවා, රාගම රේල්වේ ස්ටේෂන් එක දුම්රිය පොළ පවතිනවා, බස් නැවතුම් පොළ පවතිනවා. ඒ වගේම තදාසන්න ප්‍රදේශයක තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. එතකොට මේ වැව සංවර්ධනය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න ගරු කථානායකතුමා තමයි මේ ව්‍යාපෘති ආරම්භ කළේ. හැබැයි ගරු ඇමතුමා, මම දන්නේ ඔබතුමා මේ ස්ථානෙට ගිහිල්ලා තියෙනවද කියලා, ඔබ ප්‍රකාශ කරපු ආකාරයට මේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ පළවෙනි අරමුණ වෙන්නේ ගං වතුරෙන් මේ ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම. හැබැයි දැනටත් වැස්සොත් රාගම මේ ප්‍රදේශය විශේෂයෙන්ම මේ වැව ආශ්‍රිත ප්‍රදේශය යට වෙනවා. ඒතර මේකට කරන වැඩපිළිවෙල මොකද්ද? පළවෙනි වශයෙන්ම මොකද හේතුව? දැන් රොම්මඩ ඉවත් කරා කවට දැන් රොම්මඩ පිරিলা. දැන් මේක නඩත්තු වෙන්නේ නැහැ. මේක මේන්ටේන් වෙන්නේ නැහැ. එතකොට මේ වැවෙන් කොටසක් ගරු ඇමතුමා ගොඩ කරලා තමයි මේ වැව ප්‍රතිසංස්කරණය කරේ. දැන් ඒකෙදි උනේ වැව පොඩි වුණා. හරි. අනිත් එක ඇවිදින මන්තිරුවක් මේ වැවේ නැහැ. වැව වටේ නැහැ. කවුරුත් මේක ඇවිදින්නේ නැහැ. එතකොට මේ ව්‍යාපෘති ආරම්භ කරපු ක්‍රමවේදය සහ ක්‍රියාත්මක කරපු ක්‍රමවේදයම මං හිතන්නේ මේ අසාර්ථක වෙලා තියෙනවා. එහෙම තියෙද්දි ඒ ව්‍යාපෘතියටම තව දුරටත් මුදල් දාන එකේ ප්‍රයෝජනයක් තියෙනවද? එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය මේ ජනතාවට ප්‍රයෝජනයක් වෙන විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක දැනගන්න කැමතියි.
ඔබතුමා සඳහන් කරා වගේ මේ වගේ ව්‍යාපෘතියකට මිලියන 233ක් වගේ මුදලක් ඇස්තමේන්තු කිරීම සහ ඒ සඳහා මිලියන 199.8ක් වගේ ප්‍රමාණයක් වියදම් කරලා කරන ලද කාර්ය සම්බන්ධයෙන් අපිටත් ගැටලුවක් තියෙනවා. නමුත් අපිට තිබුණු ප්‍රශ්නේ තමයි විශාල මහජන මුදලක් මේ සම්බන්ධයෙන් වියදම් කරලා තියෙනවා. ව්‍යාපෘතිය සාර්ථක නොවුණත් ඉතිරි ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා තමයි අපි මේ මුදල වෙන් කරන්න කටයුතු කරේ. විශේෂයෙන් ඒ වැව වටා තියෙන ආරක්ෂිත වැට සහ පාලමේ අබලංක වෙලා තියෙන පාලමේ ඉදිරි කටයුතු සම්පූර්ණ කරන්න තමයි මේ මුදල වැය කරන්න සිද්ධ වුණේ. බොහෝ ව්‍යාපෘති වල අපිට තියෙන ගැටලුව තමයි ව්‍යාපෘති අසාර්ථකයි මූලික සැලැස්මේ ඉඳලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා විශාල මහජන මුදලක් වෙන් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙන් වෙලා තියෙන මුදල වැය කරලා තියෙන මුදල නිසා මේක සම්පූර්ණයෙන් අතහැරලා දානවද නැත්නම් අසාර්ථකත්වයේ මැදේ වුවත් යම් ප්‍රමාණයක සාර්ථකත්වයේ අත්පත් කරගන්න කටයුතු කරනවාද කියන එක. ඒ සඳහා අපි දෙවන ඔප්ෂන් එක තෝරගෙන කටයුතු කරනවා. බොහෝ ව්‍යාපෘති වලට මේ ව්‍යාපෘති වලදී වගේ
ගරු ඇමතුමා මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මේ රාගම පේරලන්ද ප්‍රදේශය ගත්තොත් මේ වැව ප්‍රධාන භූමිකාවක් තියෙනවා ඒ කලාපේ. මොකද ජලය බැසීම ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම සෞඛ්‍යයට බලපානවා මේ ප්‍රදේශයේ මේ ජනතාවට ඇවිදින මන්තිරුවක් හැදීම මේ කියන කාරණා. ඒකදී වැදගත්ම කාරණාවක් බවට පත් වෙන්නේ ගරු ඇමතුමා ආර්ථිකය. මොකද මේ වැවත් එක්ක බැඳිච්ච ආර්ථිකයක් තිබුණා. දැන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන කඩ සාප්පු දාගන්න හරි පාකින් ඒරියා හරි මොකක් හරි මේ 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 වැවත් ආශ්‍රිතව ආර්ථිකය දියුණු කරන්න වැඩපිළිවෙලක් ගරු නාගරික සංවර්ධන ඇමතුමා හැටියට අවධානය යොමු කරලා මේ ජනතාවට සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම් මම
කරනවා. ස්තුතියි මන්ත්‍රීතුමා. ඇතර මේකේ අපි බලාපොරොත්තුව තියෙන්නේ මේ කටයුතු සම්පූර්ණ කළා ජාල ප්‍රාදේශ සභාවට මේක බාර දෙන්න. ඒතරා ඒ ඔබතුමා ඉදිරිපත් කර යෝජනා අපි ජාල ප්‍රාදේශ සභාවත් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ කළමනාකාරීත්වය යටතේ ඉදිරි කටයුතු කරන්න. බේවි ස්තුති.
ගරු මුජීබර් රහමාන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු අහනවා ගරු කතානායක.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න A1 අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත 2015-2019 කාල පරිච්ඡේදයේ දේශපාලඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව වාර්තා වූ පැමිණිලි අතරින් 2020-24 කාලය තුළ පවරා ඇති නඩු සංඛ්‍යාව 157කි. A2 මේ වන විට නඩු කටයුතු අවසන් වී ඇති නඩු සංඛ්‍යාව 65යි. 1-1 වර්ෂය 95 පරිදි වේ. 2020 වර්ෂය අදාළ නඩු ප්‍රමාණය 20යි. 21 වර්ෂය 20යි. 22 වර්ෂය 15යි. 23 වර්ෂය 7යි. 24 වර්ෂය 3යි. නඩු කවරේද කියන එක ඇමනුමු එකෙන් එකතිය තුල තියෙනවා. ඒක මම සභාගත කරන්නම්. ප්‍රශ්න 4 3යි. A5 ඇමනුම දෙක වශයෙන් තියෙනවා. එකත් සභාගත කරනවා. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ ප්‍රධාන ප්‍රශ්නය දැන් මෙතනදී ඉගත සඳහන් නඩු අතරින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු සංඛ්‍යාව කොපමණද ගරු අගමැතිතුමනි?
3යි. ඉල්ලා අස්කරගත ඒවා 3යි.
ඔව්. කොපමණ ප්‍රමාණයක් ඉල්ලාස් කරගෙන තියෙනවද?
3යි.
නඩු 3යි. එතකොට ගරු මේ කථානායකතුමනි, දැන් මේ 2015 මේ 19 ඒ කාලයේදී ඇතිවෙච්ච දාපු නඩු ප්‍රමාණ වලින් ඔබතුමිය කිව්වා 159ක් තීන්දු ලබා දීලා තියෙනවායි කියලා.
පවරා ඇති නඩු සංඛ්‍යාව 157යි.
ඔව්. තීන්දු ලබා දීලා තියෙන ප්‍රමාණය?
සමවෙන්න?
තීන්දු ලබා දීලා තියෙන
65යි.
65ක්. ඒ ඒ ඒ ඒ තීන්දු 65න් ඔව් කී දෙනෙක් වරදකරු හැටියට ඔවුන්ව නම් කරලා තියෙනවද?
ඒ තොරතුරු මේ මේකේ තියෙනවා මේ ඇමුණුමේ තියෙනවා මම ඒක සභාවට
කරනවා. හරි.
ගරු රජීවන් ජයචන්ද මූර්ති මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය තුමාගෙන් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
Yes, I am asking this question from the minister.
ගරු කතානායකතුමනි, එතුමහන්නේ යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටවා තියෙන තැපැල් කාර්යාලය ස්ථිර ගොඩනැගිල්ලක නැති බව දන්නවද කියන එක ඔව්. වේලනයි තැපැල් කාර්යාලය කුලී පදනම් මත පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ලබනවා. ආ එක. ආ දෙක. ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසු තැපැල් දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පැවරුණු ඉඩම් කොටසක් දැනට වේලනයේ ප්‍රදේශයේ නැහැ. ආ තුන. වේලනය ප්‍රදේශයේ සුදුසු ඉඩම් කොටස තැපැල් දෙපාර්තමේන්තුවට විධිමත්ව පවරා ගැනීමට හැකියාව ලැබුණොත් අපි ඒ ප්‍රදේශයේ ස්ථිර නව ගොඩනැගිල්ල ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
එනද මුදලාවදී මේලාධික විනා ඉරේ පොන්රුතන් බර්ඩ් ඉඩංගලින් කයිදැඩි පණ්ඩතරිප්පු පොයින්ට් පෙට්‍රෝ கைட்ஸ் காங்கேசந்துரை போன்ற தபால் நிலையங்களுக்கு காணிகள் காணப்பட்ட போதும் நிரந்தரமான கட்டிடங்கள் இல்லை. அதேபோன்று அச்சிவேலி, அனலதீவு, கைதடி, காங்கேசந்துரை, கைட்ஸ், கொடிகாமம், கொக்கிவில், கோப்பாய், மாணிப்பாய், நயினாதீவு, பண்டத்தெரிப்பு, பயன்பெற்றோ, புதுக்குடியிருப்பு, புங்குடுதீவு, தெல்லிப்பாளை, உரும்புராய், பல்பட்டித்துறை, வண்ணார்பண்ணை, வசாவுளான், வேலனை, கரவட்டி இதுபோன்ற இடங்களுக்கும் நிரந்தர கட்டிடங்கள் இல்லை. ஆனால் கைதடி, பண்டத்தெரிப்பு, பயன் பெற்றோ, கைட்ஸ், காங்கேசந்துரை போன்ற இடங்களுக்கு காணிகள் காணப்படுகின்றன.
කතානායකතුමනි, අතරම විශේෂයෙන් උපත පල් කාර්යාලවලට පහුගිය කාලෙදි එහෙම ස්ථිර රජයේ ගොඩනැගිලි ඉදි කළාම තිබුණේ නැහැ. දැන් මෙවරයන් අපි මිලියන 600ක් වෙන් කළා තිබෙනවා. නමුත් ඒ සියල්ල සම්පූර්ණ කරන්න බෑ. ඉඩම් තිබෙන පරිදි සහ අවශ්‍යතාවය පරිදි අපි ඒ කටයුතු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා.
அதே போன்று இரண்டாவது மேலதிக வினாவிலே யாழ்ப்பாணம் போதனா வைத்தியசாலை வடக்கு மாநிலத்திலே காணப்படுகின்ற ஒரே ஒரு போதன வைத்தியசாலையாக காணப்படுகின்றது.
இங்கே மந்திரிதுமா மே பிரச்சனை மே மேகட்ட அதால பில் பிரச்சனை பிரச்சனை பாதிரி கர ගැනීම සඳහා பமண காரணம்.
ஓகே நன்றி.
அம்பத்துமா கமிதிது
ගරු අමාත්‍යතුමනි, දොරොස් වෙනදම යනවා. එතකොට ඔය යාපනයේ රෝහලේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්.